මම බුදුමට ස්තුතිවන්තයෙනවා. ඇත්තටම ගරු සභාපත්තුමනි, දැන් අද මේ ගරු සභාවේ ඇතිවුණේ අමුතුම තත්ත්වයක්. අද මේ විපක්ෂයේ මන්ත්‍රීවරු තමන්ගේ වගකීම පැත්තකට තබලා දැන් උදේට කෑමකන්න රෙස්ටෝරන්ට් එකට යන්න පුළුවන් නොදාද. මෙතැන්ට නොපැමිණීම නිසාද විවාදය අපිට කරගන්න බැරි තත් ඇති වුණා. අවුත් අපිට මං හිතන්නේ රජයක් හැටියට මම මගේ අදහස ඉදිරිපත් කරනවා. මන් දන්න පුතුමා මොන නියෝගයක් දෙනවද කියන කාරණේ. අපිට රජයක් හැටියට අමාත්‍යාංශයක් හැටියට මොකද අපි මහජනතාව යැපෙන මිනිස්සු. ඉතින් අපිට අයිතියක් තියෙනවා. අපි අපේ අපි අමාත්‍යාංශ හැටියට කරන්නේ මොකද්ද කියන මේ රටට කියන්නේ.
ගරු ඇමතුමා.
ඔව්. මේ මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා අපිට අවස්ථාවක් දෙන්නේ සම්බන්ධයෙන්.
නෑ, මේ වෙලාවේ ඒ සම්බන්ධව පවතින රීති අනුව දෙන්න අපහසුයි ගරු ඇමතුමා. අපහසුයි දෙන්න.
නමුත් මම එහෙමනම් මගේ අපේ බලවත් අප්‍රසාදය අපේ විපක්ෂයට අපි පුද කරන්නකොට මොකද
ගෞරව සභාපතිතුමනි, වෙරළ ආරක්ෂක කටයුතු පිළිබඳ සම්බන්ධයක් තියෙන ගරු අමාත්‍යතුමා, ඒ විෂය සම්බන්ධව සංශෝධනය ඉදිරිපත් වෙනකොට කතා කිරීමට අයිතියක් තියෙනවා.
නෑ, ඊළඟට තියෙන එක.
ඔය ඊළඟට එහෙමනම්
ඒක තියෙන එක. පොයින්ට් පොලයක් ගත්තේ.
ඊළඟට කතා කරන අයිතියක් දිය යුතුයි. මොකද වියා නෑ, අපි මේ වියා ටුඩේ after the amendment is moved. After the amendment is moved until it's adopted, it is the house that participates. That is the principle of the committee stage. ඒ නිසා යම් යම් අඩුපාඩුකම් විපක්ෂය ආවේ නැහැ කියලා එමෙන්මන්ට් එකේ තියෙන කරුණු තියෙනවා. බිලියන් ගණන් අපි මේ එමෙන්මන්ට් එක ගේන්නේ. ඒක මොකද්ද කියලා අහන අයිතිය රාජ්‍යමන්ත්‍රීතුමාටත් මන්ත්‍රීතුමාටත් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි සම්මත කරමු. ඒක ගැටලුවක් නැහැ. අපිට විපක්ෂයේ
ගරු සභානායකතුමා, ගරු සභානායකතුමනි, එතුමාට අවස්ථාව තියෙන දැන් ඊළඟට අමාත්‍යාංශයට තමයි මෙතන පොයින්ට් පොඩයක් ගත්තේ. රීති ප්‍රශ්නයක් කියලා තමයි කතා කරේ. ඊට පස්සේ අවස්ථාව තියෙනවා ඒ අමාත්‍යාංශයට. නමුත් සංශෝධන හැබැයි ඉදිරිපත් කළා නැහැ යටතේ. ඒක අල්ලස් කියනවන්ත.
ගරු මන්ත්‍රීතුමනි, දැන් අද විවාද තිබ්බා ජූඩියේ හවුසින් සම්බන්ධයෙන් විවාද තිබ්බා. එතකොට අපි උතුරේ නැගිනේරේ උඩක් ප්‍රශ්න තිබ්බා හවුසින් ජූඩියේ සම්බන්ධ ප්‍රශ්නේ. එතකොට අපි බලාපොරොත්තුෙන් මෙතන ආවා කතා කරන්න. එතකොට මේ ඔපොසිෂන් එකේ මුලින් කතා කර නැහැ කියලා අපිට තියෙන ප්‍රශ්න ටික අපිට කතා කරන්න වෙලාව ඕනේ. අපි බලාපොරොත්තුෙන් ඉන්නවා කතා කරන්න.
ගරු මන්ත්‍රීතුමා, ආයවැය විවාදයේදී ප්‍රධාන වක්කීමක් තියෙන විපක්ෂයට විපක්ෂයේ කපාහැරීමේ යෝජනාවක් ඉදිරිපත් කළා තමයි විවාදය ආරම්භ කරන්නේ. නමුත් ඒ වක්කීම අද විපක්ෂය ඉටු කරලා නැහැ. ඒ නිසා අපට ස්ථාවර නියෝග අනුව මේ සභාව ඉදිරියට ගෙනියන්න සිද්ධ වෙලා තියෙනවා.
තුමනි, සමා වෙන්න මේ මැදිහත් වීම ගැන මේ විපක්ෂයෙන් දීලා තිබෙන මේ අඩු කිරීම යෝජනා කිරීමේ ලේඛනයේ චාල්ස් නිර්මලාදන් මන්ත්‍රීතුමා ඉන්නවා. චාල්ස් නිර්මලාදන් මන්ත්‍රීතුමා ඉන්නවා. විපක්ෂයේ නායකයෝ නැති වුණාට මේ TNA එක නියෝජනය කරන උතුරු පළාත ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න එතුමා ඉල්ලා සිල්ලා මං හිතන්නේ ඒ නිසාමයි එතුමාගේ නම මේකේ දාලා තියෙන. කෝවින් හාන් කරුණාකරන් මන්ත්‍රීතුමාත් ඉන්නවා. ඔබතුමාගේ නමත් ඉන්නවා. Your name is here. Speakers of the opposition, the list is
ගරු සභානායකතුමා
by the opposition.
ගරු සභානායකතුමා, ඒකේ කපාහැරීමේ ලයිස්තුවේ එතුමගේ නම නැහැ. කතා කරන ලයිස්තුවේ තියෙන්නේ කපාහැරීමේ ලයිස්තුවේ.
එහෙනම් කතා කරන්න අවස්ථාව දෙන්න පොඩ්ඩක් හරි. අපි සභාව එකඟයි ඒකට අවස්ථාව දෙනවා. සභාපතිතුමාට ගැටලුවක් තියෙනවා නම් සභාවට දාන්න, අපි සභාව අනුමත කරන්න. කන්සෙන්ට් ඔෆ් ද හවුස්.
நன்றி தலைமைதாங்கன உறுப்பினர்களே, இன்று மிக முக்கியமாக வீடமைப்பு அமைச்சினதும் நகர அபிவிருத்தி அமைச்சு தோட்ட வீடமைப்பு மற்றும் சமுதாய உட்கட்டப்பு அமைச்சினுடைய விவாதம் இன்றைக்கு நடைபெறுகின்ற போது இந்த விடயங்கள் தொடர்பாக உரியாற்ற கடமைக்கு நான் நன்றியை தெரிவித்துக்
கொள்கிறேன். கரு மந்திரிதுமா ஸ்தாவர நியோகானு ஒப்ப மேக விவாதியா கெனியான தத்துவம் அப்படி இதிரியடி கெஹில்ல தியன்னு ஒபத்துமாட்ட புழுவாங் கரு மந்திரிவரே கட்டியர் சபாநாயகத்துமாக தில்லி மனுவ சன்சோதனையா இதிரிபத் கரமின் யம் அதாசக் கிரியாத்மக் கரான் சன்சோதனேட் எம நேத்துவ மே ஸ்தாவர நியோகவலட்ட பட்டஹனி.
நன்றி. முன்மொழிந்த விடயங்கள் தொடர்பாக நான் அந்த விடயங்கள் தொடர்பாக ஒரு சில விடயங்களை வீடமைப்பு தொடர்பாக கௌரவ ராஜாங்க அமைச்சர் ஜீவன் தொண்டமான் அவர்கள் முன்மொழிந்த வீடமைப்பு தொடர்பாக ஒரு சில விடயங்களை கூற விரும்புகின்றேன். தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, மலையக மக்களை பொறுத்தவரையில் அவர்களுடைய வாழ்வாதாரம் என்பது தோட்டங்களில் வேலை செய்கின்ற பெரும்பாலான மக்களுடைய வாழ்வாதாரம் தோட்டங்களில் வேலை செய்கின்ற வாழ்வாதாரம் இருந்தபோதும் அவர்களுக்கு முறையான வீட்டு வசதி, நில சொந்தமான காணி வசதிகள் பெற்றுக் கொடுப்பதாக கௌரவ ராஜாங்க அமைச்சர் கூறியிருந்தார். அந்த என்னை பொறுத்தவரையில் முயற்சிகள் எடுக்கப்பட்டுக் கொண்டிருக்கிறது. ஆனால் அவர்களுக்குரிய தேவைகள் முழுமையாக பூர்த்தியாகவில்லை என்பதுதான் நான் இங்கு கூற விரும்புகின்றேன். ஏனென்று சொன்னால் அங்கிருக்கின்ற மக்களுக்கு அவர்கள் தற்பொழுது கல்வியில் வளர்ந்து வருகிறார்கள். பல துறைகளில் அவர்கள் பல இடங்களில் பல அரசு நிறுவனங்களில் பல தனியார் நிறுவனங்களில் அவர்கள் தங்களுடைய சேவைகளை மேற்கொள்வதற்கு வருகிறார்கள். அவர்களுக்குரிய நிரந்தர காணி வீடு பெற்றுக் கொடுப்பதை அரசாங்கம் மேலும் அதிகமாக கொடுக்க வேண்டும் என்று நான் கூறிக்கொள்வதோடு அதே நேரத்தில் இந்த வடமாகாணத்தில் இருக்கின்ற என்எச்டிஏ வீட்டு திட்டத்தின் ஊடாக 2018-19 ஆண்டுகளில் வழங்கிய வீடுகள் தொடர்பாக ஒரு சில விடயங்களை நான் இங்கு கூற விரும்புகின்றேன். குறிப்பாக இந்த 2018-19 ஆண்டுகளில் வீடமைப்பு அமைச்சராயிருந்த தற்போதைய எதிர்க்கட்சி தலைவர் சஜித் பிரேமதாசா அவர்கள் ஒரு திட்டமிடல் இல்லாமல் மக்களுக்கு இந்த வீடுகளை வழங்கியிருக்கிறார். வீடுகளை வழங்கியது எப்படி என்று சொன்னால் அவருடைய அமைச்சினுடைய மாவட்ட முகாமையாளர்கள் ஊடாக என்எச்டிஏ மாவட்ட முகாமையாளர்கள் ஊடாக அங்கிருக்கின்ற கிராம அலுவலர் வீதமாக ஒரு ஸ்கீம் வீட்டு திட்டத்தின் ஊடாக அந்த திட்டங்கள் முன்னெடுக்கப்பட்டது. திட்டங்கள் முன்னெடுக்கப்பட்ட வீடுகளுக்கு 750,000 ரூபாய் கொடுப்பதாக இருந்தாலும் அந்த அவர்களுக்கு குறிப்பிட்ட ஒரு தொகை மாத்திரமே வழங்கப்பட்டிருக்கிறது. சில வீடுகளில் சிலருக்கு 50,000 ரூபாய் வழங்கப்பட்டிருக்கிறது, சிலருக்கு 100,000 ரூபாய் வழங்கப்பட்டிருக்கிறது, சிலருக்கு 70,000 ரூபாய் வழங்கப்பட்டிருக்கிறது. ஆகவே இந்த ஒரு சரியான திட்டமிடல் இல்லாமல் வழங்கப்பட்டதின் காரணமாக இன்றைக்கு 10,000-கணக்கான மக்கள் அது வடக்கில் மாத்திரமல்ல இலங்கை பூராகவும் அவர்கள் புதிய வீட்டுத் திட்டத்தில் உள்வாங்க முடியாமல் இருக்கிறார்கள். பலர் வந்து எங்களிடம் முறைப்பாடு கூறியிருக்கிறார்கள், எங்களுக்கு தந்த அந்த 50,000 ரூபாவை நாங்கள் திருப்பித் தருகின்றோம், எங்களுக்கு புதிய வீட்டுத் திட்டத்தில் எங்களுடைய பெயர்களை உள்வாங்க முடியுமா என்று கேட்கிறார்கள். தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இந்த விடயம் அவர்களுக்கு அந்த வீட்டுத் திட்டம் வழங்கும் போது அவர்கள் ஏதோ ஒரு சிறு குடிசையில் இருந்திருக்கிறார்கள். அவருடைய அந்த குடிசையை அகற்றினால்தான் புது வீட்டு திட்டம் தருவதாக கூறி அந்த வீட்டு திட்டத்தை அவர்களுக்கு கல்லு வைத்து அவர்களை நடைமுறைப்படுத்தினார்கள். ஆனால் இன்றைக்கு அந்த வீட்டு திட்டம் பெற்றுக்கொண்ட 2018-19 ஆண்டுகளில் பெற்றுக்கொண்ட மக்கள் இன்றைக்கு மிகவும் ஒரு கடனான சுமையில் அவர்கள் தங்கள்கிட்ட இருந்த நகைகளை இழந்து ஹார்ட்வேர்களுக்கு கடனாளிகளாக இருக்கிறார்கள், ஒப்பந்தக்காரர்களுக்கு கடனாளிகளாக இருக்கிறார்கள். இருந்தும் அந்த வீடுகள் முற்றுப்பெறவில்லை. நான் இங்கு கேட்க விரும்புவேன் சொன்னால் அவருடைய காலப்பகுதியில் அவர் முன்மொழிந்து அந்த அவருடைய அமைச்சினால் நடைமுறைப்படுத்தப்பட்ட திட்டத்தில் 10,000-கணக்கான இந்த வீட்டு திட்ட பயனாளிகள் வீதியில் இருக்கின்ற போதும் அவர் எதிர்க்கட்சி தலைவராக இருந்து இன்று கூட எந்த விதமான பாராளுமன்றத்தில்
அந்த அவர்களுக்கு மிகுதி பணத்தை பெற்றுக் கொடுப்பதற்குரிய எந்த விதமான ஒரு கோரிக்கையையும் இந்த உயரிய சபையில் சஜித் பிரேமதாஸ் அவர்கள் விடவில்லை என்பதை நான் மிகவும் கவலையாக தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். ஆகவே இந்த அரசாங்கமானது வீடமைப்பு அமைச்சரிடம் நான் இது தொடர்பாக பல தடவைகள் கதைத்திருக்கிறேன். கௌரவ 2020 நாட்டினுடைய பிரதமருடைய கேள்வி நேரத்தின் போதும் இந்த விடயங்களை கூறியிருக்கிறேன். அவர்களுக்கு அந்த நிதியை பெற்றுக் கொடுப்பதற்கு மிகுதி நிதியை பெற்றுக் கொடுப்பதற்கு அதற்குரிய நடவடிக்கை எடுக்கும்படி கௌரவ வீடமைப்பு அமைச்சர் இந்திக அனுரத் அவர்கள் கூட நான் தனிப்பட்ட ரீதியாக பல தடவைகள் அவரை காணுகின்ற போதெல்லாம் இந்த மக்கள் ஒரே முறைப்பாடாக இருக்கிறது, அவர்களுக்கு அந்த நிதியை ஏதோ ஒரு வகையில் அவர்களுக்கு கிடைப்பதற்கு வழிவகை செய்ய வேண்டும் என்று கேட்டிருக்கின்றேன். அவர் கூறியிருக்கின்றார், ஏற்கனவே வீடு இருக்கின்ற ஒரு சிலருக்கும் அந்த வீட்டு திட்டம் கிடைத்திருக்கின்ற காரணத்தினால் தங்களுக்கு முழுமையாக அந்த பணத்தை வழங்க முடியாது என்று சொல்லி அவர் கூறியிருக்கின்றார். கௌரவ அமைச்சர் அவர்களே, நான் உங்களிடம் கேட்க விரும்புவது, நீங்கள் ஒரு மாவட்ட ரீதியாக ஒரு ஆய்வொன்று செய்து உண்மையில் அந்த வீட்டு திட்டம் இல்லாத 50,000, 70,000, 100,000 ரூபாய் வீதம் பணங்களை பெற்றுக்கொண்டு இன்று வரை அந்த மழை காலத்தில் தங்களுடைய சொந்த வீட்டில் இருக்கிற ஒரு நோக்கத்திற்காக அவர்கள் இருந்த இந்த மிகுதி பணத்தை ஒரு ஆய்வொன்று செய்ய வேண்டும், மாவட்ட ரீதியாக ஒரு ஆய்வொன்று நடத்தி அவர்களுக்கு மிகுதி பணத்தை உண்மையாக கஷ்டப்படுகிறவர்களுக்கு அந்த பணம் பெற்றுக்கொள்ளாமல் மிகவும் சிரமப்படுகிறவர்களுக்கு அவர்கள் தங்களிடம் இருந்த நகையை இழந்திருக்கிறார்கள், ஹார்ட்வேர்களுக்கு கடனாயிருக்கிறார்கள், ஒப்பந்தக்காரர்களுக்கு கடனாயிருக்கிறார்கள். ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் ஒரு மாவட்ட ரீதியாக ஒரு ஆய்வை மேற்கொண்டு உண்மையில் பாதிக்கப்பட்டவர்களுக்கு உண்மையில் அந்த வீட்டு திட்டத்தில் 2018-19 முன்னாள் அமைச்சரின் தவறான முடிவினால், நான் வெளிப்படையாகத்தான் கூறுகிறேன், தவறான முடிவினால் இன்று இலங்கை பூராவும் மக்கள் மிகவும் கஷ்டப்படுகிறார்கள். மன்னார் வவுனியா முல்லைத்தீவு மாவட்டங்களை பொறுத்தவரையில் தற்போது வெள்ளம் காரணமாக மழை காரணமாக மக்கள் இருந்த குடிசையும் இல்லாத ஒரு சூழ்நிலை இருக்கிறது. கௌரவ அமைச்சர் அவர்களை, நீங்கள் மாவட்ட ரீதியாக ஒரு ஆய்வு செய்து அதில் உண்மையாக கஷ்டப்படுகிறவர்களுக்கு அந்த பணத்தை பெற்றுக் கொடுக்கும்படி நான் கேட்டுக்கொள்கிறேன். நன்றி.
முலாசனே மந்திரித்துமணி, எத்த வசேன்ம மே சார்ஸ் நிர்மலநாதன் மந்திரித்துமா கதா கரண விழா மம்ம நொஹிட்டியாத் அந்திம விழாவே உபத்துமா கருப்பு கதாவ மே மட ஏக மம ஆகாத்தா விசேஷம் உபத்துமாட கியானே எத்திரம அப்பி கணகாட்டு வேணுமா முகது மேக முலாசனே மந்திரித்துமணி கிசிம சோயாபேலிமாக் நத்துவ கருப்பு வியாபுருதி கணனாவா ஏக்க விழாவுக்கு அப்பி பரீட்சணையிட்டு கிஹாம ஏ கிவால் அத்துலே அடி ஹத்தரக்கட வட ஜலே திபுணா ஏ விதியிட தமை கம்மான கரல திபுணே தேனிசா அப்பி உபத்துமா சமக எக்கங்க வேணுமா அது உபத்துமா மகி ஹிதவதா அப்பி நிதரம ஓக என கதா கரணுவா ஹபை அப்பிட மே வசரே முதல் யம் கிசி பிரமாணயக் தியனோ எனிசா ஏகே அவசியம புத்கலியோ டிக உபத்துமா தம் சமகம் அப்பே தேசபாலன அதிகாரி அனிதாயத் எக்கத் கதா கரலா உபத்துமா சமக விசேஷ உபத்துமா திகின் திகட ஓ கியப்பு நிசா அப்பி உபத்துமா சமகம் ஏகத்து வேல அப்பே அமாத்தியாசி நிலதாரி ஏ பிரதேசே பாரதியில அப்பி கடினமின் 22 அப்பி வெட கட்டித்து ஆரம்ப கரலா யம் கிசி பிரமாணயக் முகது ஏக தோரகான அபஹாசுய் முகது தோரகாண்ட உபத்துமாலகே சஹயோகி உனா
மட்ட ஏம தெந்த பேனே உபத்துமா மட்ட தெந்த பே மியாட்ட சல்லி தியனவா மியாட்ட சல்லி நாய் கிள அப்பிட தனம் தெந்த பே எதகொட்ட தே அமாத்தியான்சே ஏக டீம் ஏக தாலா ஏக டீம் ஏக தாலா உகொல்லு பலலா அத்தம உடக் மினிசு ஏம தி இன்னு தே ஏ மினிசு வல்ட ஏம பலலா உபத்துமால பலலா
புளுவா
தே தே முள்ளங்கரி பொடி காணக்க எப்பம நய ஏகொல்ல தியன ரத்தனங் நத்தி உனா ஹார்ட்வேர்ட நய கண்ட்ராக்ட் கட்டியட நய ஏகொள்ளு பாறை ஏட்ட மேல தூவனுவா අපි බලුවොත් එපා වෙනවා. ඒ නිසා තමයි මම දිගටම දිගටම මේක සම්බන්ධයෙන් කතා
කරන්නේ. නෑ අපි අපි පැහැදිලිවම කියන්න ඕන ඒ පහුගිය වකවානුවේ වගේ ජනතාව පාවිච්චි කරන්නේ අපේ අරමුණු වලට යන්න. ඒ නිසා පැහැදිලිවම මම කතාවෙදි කිව්වෙත් ඒකයි. පැහැදිලිවම අවශ්‍යම කරන අර කිව්වා වගේ අමාරුවෙන් වැටිච්ච ටික අපිට ප්‍රාදේශීය ලේකම්වරු හරහා ඒ ඉන්න අපේ නිලධාරියන් හරහා තෝරගන්නත් පුළුවන්. ඒ නිසා තෝරගෙන ඔබතුමාලා වුවත් තව කතාවක් බලලා අපි කඩිනමින් ලබා දෙන්න කටයුතු කරන්න.
ස්තුතියි අමතුම.
අනේ
පාරිසවන්තමා
ඔව්
මම සංශෝධනයට පැහැදිලි කිරීමක්
එකතු කරා සංශෝධනය ඉදිරිපත් කරන්න තමයි
පැහැදිලි කිරීමක්ද
ඔව් සමිකේ තලමදාංග උරුපලර අවர்களே இன்று வீடமைப்பு மற்றும் நகர அபிவிருத்தி அமைச்சின் இந்த பரோசுல திட்டத்தில் சில திருத்தம் சம்பந்தமான சில விளக்கங்களை கொடுக்க விரும்புகின்றேன் குறிப்பாக கடந்த ஆட்சியில் நிர்மாண வீடமைப்பு நிர்மாணத்துறை அமைச்சு நாடு பூராவும் வீடுகளை பொதுமக்களுக்கு அரசினால் இலவசமாக கட்டி கொடுக்கின்றோம் என்ற போர்வையில் எங்களுடைய அம்பாறை மாவட்டத்திலும் பல குடும்பங்களுக்கு வீடுகளை கட்டி கொடுக்கின்ற பொழுது அவர்கள் கடன் அடிப்படையில் முகம் வறிய குடும்பத்தினரை அவர்கள் கடன் எடுத்து கட்டுவதற்கான ஒரு திட்டத்தை தான் அவர்கள் முன்வைத்திருந்தார்கள். எனவே இந்த கடன் அடிப்படையில் கடனை கட்ட முடியாமல் குறிப்பாக கடந்த ரெண்டு வட காலமாக நாட்டில் கோவிட் சூழ்நிலை காரணமாக மக்கள் கஷ்டப்படுகின்ற பொழுது அவர்கள் கடனுக்கு வட்டியும் கட்ட வேண்டிய ஒரு சூழ்நிலை இருப்பதனால் இந்த சபையில் இருக்கின்ற எங்களுடைய வீடமைப்பு ராஜாங்க அமைச்சர் அவர்கள் கடந்த வீடமைப்பு அமைச்சர் விட்ட மிகப்பெரிய தவறு தான் முகவும் அந்த திட்டத்தை நாடு பூராவும் பெரும் செலவில் விளம்பரப்படுத்தி கொண்டு தன்னால் வீட்டு திட்டங்கள் வறிய மக்களுக்கு வழங்கப்படுகின்றது என்ற ஒரு பிரச்சாரத்தின் ஊடாக குறிப்பாக ஏழை மக்களை மிகவும் கஷ்டத்துக்குள் ஆக்கியுள்ள ஒரு துயர சம்பவமாக இந்த கடந்த வீடமைப்பு அமைச்சரின் செயலை நாங்கள் பார்க்கின்றோம். எனவே எங்களிடம் பாராளுமன்ற மக்கள் பிரதிநிதி என்ற அடிப்படையில் அந்த மக்கள் வந்து கடன்களை அடைப்பதற்கு மிகவும் கஷ்டமாக இருக்கின்றது, எங்களுக்கு உண்மையில் இலவசமாகத்தான் வீடு கிடைக்கின்றது என்ற அடிப்படையில் நாங்கள் அந்த விண்ணப்ப படிவங்களில் ஒப்பமிட்டு கொடுத்திருந்தோம். ஆனால் இப்பொழுது இது கடன் கட்ட வேண்டிய ஒரு சூழ்நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றோம் என்று கூறியிருக்கின்றார்கள். எனவே கௌரவ வீடமைப்பு ராஜாங்க அமைச்சர் அவர்களே, இந்த வரவு செலவு திட்டத்தில் கடந்த வீடமைப்பு அமைச்சர் விட்ட தவறினை திருத்தி இந்த நிதி ஒதுக்கீட்டில் அவர்களுக்கு இருந்த வீடமைப்பு இந்த கடனை ரத்து செய்வதற்கான ஒரு திருத்தத்தை நான் அந்த இடத்தில் முன்மொழிகின்றேன். ஏனென்றால் உங்களுக்கு தெரியும் இந்த இதற்கு கேபினட் அமைச்சராக இருக்கின்ற எங்களுடைய கௌரவ பிரதமர் அவர்கள் இந்த நாட்டில் 50 வருட காலமாக அரசியலில் யதார்த்த ரீதியாக ஏழை மக்களை மிகவும் துயரை கேட்கின்ற ஒரு தலைவராக இந்த நாடு பார்க்கின்றது. அரசியலுக்கு அப்பால், இனங்களுக்கு அப்பால், மதங்களுக்கு அப்பால் அவரை இன்றும் மதிக்கின்ற ஒரு சூழ்நிலை இந்த நாட்டில் இருந்து கொண்டிருக்கின்றது. அவர் தலைமை தாங்குகின்ற இந்த அமைச்சில் இந்த இவ்வாறான கடந்த அமைச்சர் விட்ட தவறினை திருத்துவதற்கு ராஜாங்க அமைச்சர் முன்வர வேண்டும். கௌரவ பிரதமர் அவர்கள், இன்று இந்த நாட்டில் பல்வேறு நெருக்கடிகள் இருந்த பொழுதும் இன்று இனங்களுக்கிடையில் சமாதானத்தை கொண்டு வருவதற்கும் மத ரீதியான ஒற்றுமை அமைதி ஏற்படுத்துவதற்கும் அவர் கலாச்சார அமைச்சராக இருந்து கொண்டு இன்று ஒரு ஆறுதலாக இருக்கின்ற ஒரு மனிதர். என அவ்வாறான ஒரு தலைமை தாங்குகின்ற இந்த அமைச்சில் இவ்வாறான கடந்த கால தவறுகளை திருத்துவதோடு குறிப்பாக எங்களுடைய இந்திய அமைச்சர் அவர்களிடம் கல்முனை பிராந்தியத்தில் மிகப்பெரிய ஒரு வீடமைப்பு அதிகார சபையின் காரியாலயம் இருக்கின்றது. அது மிகப்பெரிய ஒரு கட்டிடம். அந்த கட்டிடத்தில் இன்று மேலே கூரையில் பல சேதமாக்கப்பட்டுள்ளதனால் அங்கிருக்கின்ற கிழக்கு பிராந்திய போக்குவரத்து காரியாலயத்தில் நீர் உள்ளே புகுன்றது என்று கடந்த வாரம் எங்களுடைய ராஜாங்க அமைச்சர் கௌரவத்துக்குரிய போக்குவரத்து ராஜாங்க அமைச்சர் தினம் அமனுகாம அவர்கள் கூட சுட்டிக்காட்டி, நான் கடந்த வெள்ளிக்கிழமை அந்த இடத்துக்கு சென்று எங்களுடைய சிலவில் மேலே உள்ள கூரையினை கரு அமைத்துமா மம ஏ குடநகிலிட்ட மலண்ட கீவாமா எத்தனை தீன பிரஸ்ன அர ரூப் சீட்டைக்கே மாறுக்கிறன்னு பொடி தேவல் இட்டு பச மம சல்லிதியில மம கட்டி தாளமா மாறுக்கிற அபாய் எத்தனை அர குடநகில தவ இடத்தினோ கூலியிட்ட தெண்டு உபத்துமா மெத்தனை என்ஹெச்சி சபாத்துமா இன்னும் ஹெட்டேரி அணிதாரி பொடி டீமைக்கு அவளா எக்க பல்ல மேக்க அதெல்லாம் தெண்டக்கில மம கல்மனை ஜனதா வேணுமன் இல்லீம கர்ணம் மற்றும் எங்களுடைய நகர அபிவிருத்தி ராஜாங்க அமைச்சர் அவர்கள் இருக்கின்றார்கள். அவர் எனது வேண்டுகோளின் பேரில் கல்முனை பஸ் நிலைய அபிவிருத்திக்காக நிதி ஒதுக்கீடு செய்திருந்தார்கள். அதற்காக அவருக்கு நான் நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன். அதே போன்று நீங்கள் எங்களுடைய நகர மண்டபம் ஒன்றை கட்டுவதற்காக அதிகாரிகளுக்கு நகர அபிவிருத்தி அதிகார சபை தவிசாளர் மற்றும் முகாமைத்துவ பணிப்பாளருக்கு உத்தரவிட்டீர்கள். அந்த பட வரைவுகள் எஸ்டிமேட் எல்லாம் முடிவடைந்து விட்டது. எனவே தயவுசெய்து உங்களுடைய கையினால் பிரதமருடைய கையினால் வருகின்ற ஜனவரி பிப்ரவரியில் வேலை திட்டத்தை ஆரம்பிக்க வேண்டும். ஏனென்றால் நாங்கள் கிழக்கு மாகாணத்தில் போர் நிலைமை காரணமாக இவ்வாறான அபிவிருத்தியினை கடந்த நல்லாட்சியில் கூட பலமுறை அதற்கு பொறுப்பாக இருந்த பிரதமர் மற்றும் ஏனைய அமைச்சர்களிடம் நாங்கள் பலமுறை கேட்டிருந்தோம். அவர்கள் இவ்வாறான அபிவிருத்தினை செய்ய முன்வரவில்லை, வெக்கப்படுகின்றோம். எனவே இந்த ஆட்சியில் இவ்வாறான எங்களுடைய கோரிக்கைகளை எங்களுடைய கிழக்கு மாகாண மக்களின் கோரிக்கைகளை ஏற்று இவ்வாறான பெரும் அபிவிருத்திகளை செய்ய வர முன்வர வேண்டும். இன்று கொழும்பு நகருக்கு வந்த பொழுது இன்று பாரிய மாற்றங்கள் பாரிய அழகான அபிவிருத்திகளை எங்களுடைய பிராந்திய மக்கள் பார்க்கின்ற பொழுது மக்கள் பிரதிநிதி என்ற அடிப்படையில் எங்களிடம் மிகவும் அழுத்தம் கொடுக்கின்றார்கள். கல்முனை மாநகர சபை நகர மண்டலத்தை எடுத்துக்கொண்டால் இது 70 படம் பழமை வாய்ந்தது. கூரைகள் இழுந்து விழுகின்ற நிலைமையில் இருக்கின்றது. எனவே உயிராபத்து கூட வரக்கூடிய சூழ்நிலை வரலாம். எனவே அதனை போக்குவதற்காகவே புதிய கட்டிடத்தை கட்டித்தருமாறு நாங்கள் வேண்டி நின்றோம். அதே போன்று கல்முனை மார்க்கெட் சந்தை கிட்டத்தட்ட 1000 பேர் தொழில் செய்கின்ற பெரும் சந்தை, அங்கும் கட்டிடம் மிகவும் சேதமாக இன்று ஒரு ஏதோ ஒன்று நடந்தால் உயிர்கள் பல உயிர்கள் இழக்க வேண்டி வரும் என்ற பொறியியலாளர்கள் கூறுகின்றார்கள். எனவே அந்த பாரிய சந்தை கட்டிட தொகுதியையும் கட்டித் தருவதன் ஊடாக அந்த பிராந்தியத்தில் பொருளாதார அபிவிருத்தியினை பொருளாதார மீட்சியை கொண்டு வர முடியும். அதற்கான ஆளுமை எங்களுடைய கௌரவ பிரதமருக்கும் இருக்கின்ற எங்களுடைய அதற்குரிய அமைச்சர் ராஜாங்க அமைச்சர் நாளக குடவேவாக்கும் இருக்கின்றது. நீங்கள் நிச்சயம் வடகிழக்கு மக்களுடைய துயரை போக்குவதற்காக முன்மறிவீர்கள் என்ற நம்பிக்கை எனக்கு இருக்கின்றது. ஏனென்றால் இந்த அரசு சில நாங்களும் இந்த அரசு சம்பந்தமாக சில அடிப்படையில் எங்களுடைய மக்களின் அங்கீகாரத்தோடு நாங்கள் அரசுக்கு சார்பாக வாக்களிக்கின்ற பொழுது இன்று சில பேர் வெளியிலிருந்து எங்களை நோக்கி கூச்சலிடுகின்றார்கள். குறிப்பாக எதிர்க்கட்சியில் இருக்கின்ற உறுப்பினர்கள் எங்களுடைய பாராளுமன்ற பதவிகளை பறிக்க வேண்டும் என்று இன்று கங்கணம் கட்டி கொண்டிருக்கின்றார்கள். அவர்களுக்கு சொல்லுகின்ற செய்தி வெறுமனே இந்த நாட்டில் வெறுமனே கூச்சலிடுவதன் ஊடாக வெறுமனே கோஷம் இடுவதன் ஊடாக எங்களுடைய மக்களுடைய தூரங்களை நீக்க முடியாது, எங்களுடைய மக்களுடைய உரிமைகளை பாதுகாக்க முடியாது. மக்கள் பிரதிநிதி என்ற அடிப்படையில் சபைக்கு வந்திருப்பது எங்களுடைய மக்கள் நலனுக்காக அல்லது உங்களுடைய தேவைகளை பூர்த்தி செய்கின்ற ஒரு பாராளுமன்ற உறுப்பினர்களாக நாங்கள் இருக்கப் போவதில்லை. மக்கள் ஆணையில் மக்களால் தெரிவு செய்யப்பட்ட பாராளுமன்ற உறுப்பினர்கள் மக்களுக்காக எங்களுடைய மக்களின் தேவைக்காக எங்களுடைய அரசிலிருந்து அவர்களை மன்றாடியாவது எங்களுடைய மக்களுக்கான தேவையை நிறைவேற்றி கொடுப்போம் என்று கூறி விடைபெறுகின்றேன். நன்றி.
ගරු මන්ත්‍රීතුමා අපි ස්තුතිවන්ත වෙනවා තමන්නාසේ මේ කල්මුණේ නගර සංවර්ධනය ගැන කතා කරා. ඒ වගේම ඔබතුමා විශේෂයෙන්ම සඳහන් කරා අපේ රජයත් පහුගිය රජයත් අතර තියෙන වෙනස. දැන් පහුගිය රජය තමුන්නාසිලාගේ අවශ්‍යතාවල් බැලුවේ නැහැ. ජනතාවගේ අවශ්‍යතාවල් හඳුනාගෙන නෙවෙයි අය මහා පරිමාණයෙන් විශාල වියදම් රට පුරාම කරගෙන ගියේ. ඔබතුමා අපිට ස්තුතිවන්ත වුණා තමුන්නාසිලාගේ අවශ්‍යතාව දිහා බැලලා හඳුනාගෙන ඒ සංවර්ධන කටයුතු කරන එක ගැන. අත වශයෙන්ම අපි පොරොන්දු වෙනවා ඔබතුමාට කල්මුණේ නගරය සම්බන්ධයෙන් අපි සැලසුම් කරලා තියෙන සියලු කටයුතු එන අවුරුද්දේ සිද්ධ වෙනවා. ඒ පමණක් නෙවෙයි මේ මුළු රට පුරාම මේ සියක් නගර වැඩසටහන හරහා සහ අනිකුත් අපේ සංවර්ධන සැලසුම් හරහා මුළු රට පුරාම අපි සැබෑ ජනතා අවශ්‍යතා හඳුනාගෙන තමයි අපේ සංවර්ධන කටයුතු සැලසුම් කරලා තියෙන්නේ. ගරු මූලාසනවරුණ මන්ත්‍රීතුමනි, මම මේ අවස්ථාව පාවිච්චි කරන තප්පරයකට විරෝධය පළ කරන්න අද මේ විපක්ෂ අපිට කරපු දෙයට මේ රටේ මහජනතාව බලාගෙන ඉන්නවා. අපේ අමාත්‍යාංශ මේ රටට කරපු වැඩ මොනවද කියලා අහන්න. ඒ වගේම මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා පහුගිය කාලේ මේ අමාත්‍යාංශයේ මුදල් අවකලමනාකරණය කරමින් සැලසුමක් නැතුව කරපු මහ විශාල මුදල් නාස්ති ගැන දැනගන්නට ඒ සිසිවක් කරන්න අවස්ථාව අද ලබා දීලා නැහැ විපක්ෂය. මේ විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුවේ මේ විවාදයට බාධා කරලා තියෙන එක නිසා මේ රටේ මහජනතාව වෙනුවෙන් අපිව පත් කරලපු මහජනතාව වෙනුවෙන් අපි සමාවිල මෙයයි කරන වැඩේට මහජනතාවට අවශ්‍ය මේවා දැනගන්න මේ පාර්ලිමේන්තුවේ තියෙන මහජනතාවට කියන්නට. ඉතින් මේ අවස්ථාව අද විපක්ෂයේ ජනතාවගේ උදුරාගෙන තියෙනවා කියන කාරණේ මතක් කරනවා මුලාසනවර මන්ත්‍රීතුමනි.
ඉන්දගමතුමා,
මෙතුමා අර නිවාස අධිකාරියේ ගැටලුව කතා කරා. ඇත්තටම මේ මෙතුමා විතරක් නෙවෙයි අපේ මුස්ලිම් සහෝදර මන්ත්‍රීතුමන්ලා ගණනාවක් මූලාසනයේ මන්ත්‍රීතුමනි දිගින් දිගට මේ උතුරෙත් නැගෙනහිරෙත් මේ ප්‍රශ්නේ දමිළ අපේ මන්ත්‍රීතුමන්ලා කතා කරනවා. මොකද මේ 15-19 කාලේ ඇත්ත වශයෙන්ම කියනවා නම් අහිංසක ජනතාවව නෙවෙයි ඔබතුමාලව පාවිච්චි කළා ඒගොල්ලෝ බලේ තියාගන්න. මේකේ මේ අපි දැක්කා පහුගිය දවස්වල එක වතාවක් කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ එහෙම ඕන ඕන වෙලාවට එහාට මෙහාට දාගත්තා මේ බලේ තියාගන්න. ඉතින් ඒ නිසා මේ දේම තමයි නිවාස ඇමතිවරයා කළේ. ඉතින් ඒ නිසා ඔබතුමා එක වටහා ගැනීම ගැන අපි සතුටුයි. මොකද ඔබතුමාලා ওই වටහා ගන්නවා කියන්නේ ඔබතුමාලා ওই ගමේ ජනතාවටත් ඕක කියනවා කියන එකයි. ඒ නිසා මේ අද විවාදේ වුණත් මේ කඩාකප්පල් කරලා ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ ඔබතුමාලගේ මේ ප්‍රශ්නේ. ඔබතුමාලගේ ප්‍රශ්නේ එතුමා නායකයෙක් විදිහට අහන්න ඕන. එතුමා විපක්ෂ නායකයා නම් එතුමා අහන්න ඕන. ඉතින් ඒ නිසා තමයි එතුමා අද අහන්න නැතුව කාමරේට වෙලා දැන් අහගෙන ඉන්නේ. එතුමා අපි දන්නවා තාම පිට වෙලා නැහැ. අපි හොයලා බැලුවා ගිය වාහන මොනවද කියලා. ওই 20ක් විතර කාමරේට වෙලා දැන් ඒක අහගෙන ඉන්නවා. ඒ නිසා ඔබතුමාලගේ වගකීමෙන් කියන්නේ මම නෙමෙයි ඔබතුමා කිව්වා අතිගරු අග්‍රාමාත්‍යතුමා ගැන ඔබතුමාලගේ තියෙන විශ්වාසය. ඔබතුමාලගේ ප්‍රදේශයේ පළාතේ ජනතාව එතුමා ගැන තියෙන විශ්වාසය. හැබැයි මම ඉල්ලීමක් කරනවා ඔබතුමාලා ඒක තහවුරු කරන්න. ඔබතුමාලා තහවුරු කරන්න. මොකද ඔබතුමාලව තමයි ඒ ජනතාව විශ්වාස කරන්නේ. මොකද අපි දැක්කා නැගෙනහිරට මොනතරම් සංවර්ධනයක් දුන්නාද කියලා, නිවාස ප්‍රශ්නේ කොහොම විසඳුවාද කියලා. ඒ නිසා අපිට හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ණය ගිවිසුම් ගත වුණාට පස්සේ ඉවත් කරන්න හැකියාවක් නිවාස අධිකාරියෙ නැහැ. ඒ නිසා ඒ ණයට ඉතුරු කොටස දැන් ඒගොල්ලෝ ගිවිසුම් ගත වෙලා තියෙන ලක්ෂ 3කට නැත්නම් ලක්ෂ 5කට. හැබැයි දැන් 20,000න් 30,000න් නවත්තලා. ඒ නිසා ඉතුරු කොටස හැකීක්මනින් ඔබතුමාලත් එක්ක සාකච්ඡා කරලා හැකීක්මනින් ලබා දෙන්න කටයුතු කරනවා කියන එක. මොකද අයවැයේ මුදල් තියෙනවා. අයවැයට අමතරව නිවාස අධිකාරියේ සභාපතිතුමත් සිටියා. නිවාස අධිකාරිය තුල උපයන මුදලක් තියෙනවා. උපයන මුදල භාවිතා කරලා හරි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි අපි ඒ කටයුතු කරන්න වගකීම ගන්නම්. හැබැයි අපි ඉල්ලන්නේ මේයින් පස්සේ ඔය කට්ටියට අහුවෙන්න එපා. මේයින් පස්සේ එකම විශ්වාස කරන්න පුළුවන් නායකයා මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැතිතුමා. ඒ නිසා විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමා අපිට කියලා තියෙනවා ඔයාලට ඒ අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය දේ කරන්න මේක බෙදන්න එපා. අපිට කියලා තියෙන එකම උපදේශ ජාති විදිහට පක්ෂ එහෙම බෙදන්න එපා. අවශ්‍ය අහිංසක මිනිස්සයාගේ ඉල්ලීම ඉටු කරලා දෙන්න කියලා ඒ කටයුතු අපි කරනවා.
ස්තුතියි. සංශෝධනයන් සහිතව කාර්ය සභාව එකඟද? ඔව්. මන්ත්‍රමය සංශෝධනයන් පිළිබඳ පැහැදිලි කිරීමක් කර ගැනීම සඳහාද?
කිරීමක්. ඔව්. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමා. අද මම මෙතන ඇත්තටම මේ සංශෝධනය ගැන කතා කරන්නේ සමග ජන බලවේගයේ සමාජිකාවක් හැටියට සහ මගේ පක්ෂය සමග ජන බලවේගය. මම දන්නේ නැහැ ඇයි කියලා මේවට උත්තර දෙන්න අද මෙතන මේ විපක්ෂ නායකතුමා සමග ජන බලවේගයේ නැත්තේ. ඇත්තටම මේ
විශේෂ අනුව කතා කරන්න
ඕව මට දැනගන්න ඕන මොකද අපේ දැන් මේ සමගි ජන බලවේගයේ විපක්ෂ නායකතුමා තමයි ගිය ආණ්ඩුවේ මේ නිවාස භාරව හිටපු ඇමතිතුමා. එතකොට එතුමා මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මං හිතන්නේ වැලිඔය වන්නී වවුනියාවේ දිස්ත්‍රික්කෙත් ගෙවල් සෑදීමට මේ අර පොඩි පොඩි ගෙවල් වගේක් හදලා දීලා තිබුණා හම්බන්තොට. එක එක ගම්මාන හදලා එක එක නම් වලින් හදලා දීලා තිබුණා මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ. ඒ වගේම මේ වැලිඔය පැත්තේ තියෙනවා ගම්මාන 45ක්. මං හිතන්නේ සමහරක් දේවල් එතුමා මේ හදපු ගම්මාන ඒවා. නමුත් ගිය ඒ ආණ්ඩුවෙන් ලක්ෂ 8ක මුදලක් ඒගොල්ලන්ට මේ ගෙවල් හදාගන්නට දෙනවා කියලා. නමුත් දීලා තිබුණේ ඒගොල්ලන්ට ලක්ෂ 3යි. සමහරක් අයට ලක්ෂ 5යි. සමහරක් අයට ලක්ෂ 3යි දීලා තිබුණේ. එතකොට ෆවුන්ඩේෂන් එකක් විතරක් දාගෙන ඉතිරෙදි ඇදගෙන තමයි මේ මිනිස්සු දැන් අදටත් ජීවත් වෙන්නේ. ඔබතුමාලා මං හිතනවා ගරු ඇමතිතුමා ඔබතුමා වැලියෝයි පැත්තේ ගියොත් බෝගස්වැව පැත්තේ නාමල්ගම නන්දි මිත්‍ර ඒ පැත්තේ ගම්මාන වලට ගියොත් ඒ ගෙවල් ඔබතුමාට දකින්න පුළුවන් දරුවෝ ලැබිලා මේ පුංචි දරු පැටවු එක්ක ප්ලාස්ටික් මේ මේ කියන්නේ මේ ඉතිරෙදි අදගෙන ඒ වගේ තැන්වල තමයි දැනටත් ජීවත් වෙන්නේ. ඒ වගේම තමයි හම්බන්තොට පැත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ওই හදපු ගම්මාන ඒවයි ඉන්න කට්ටියත් බාගෙට ගෙවල් හදාගෙන වහලයක් නැහැ දොර ජනෙල් නැහැ ඒ වගේ තත්ත්වයක දැන් තියෙන්නේ. එතකොට මේ ඒ සම්බන්ධයෙන් මොකද මේ අපේ ගරු විපක්ෂ නායකතුමාගේ යටතේ තිබ්බේ ඒවා. නමුත් මට දැනගන්න ඕන දැන් ඉදිරියට මේකට ඔබතුමාලා යම් කිසි විදිහකින් මේ මුදල් ටික දීලා මේ දීලා තියෙන මේ ගෙවල් හදාගන්නට මේක කම්ප්ලීට් කරගන්න මේක සම්පූර්ණ කරගන්න. මොකද මේවා ගෙවල් නෙමෙයි මේවා නිකන් අටෝ ගත්ත දේවල් තියෙන්නේ. ඉතින් ඒක හින්දා මම හිතනවා මේ සංශෝධනයේදී එතුමා ඔබතුමාලා මේ ගරු ඇමතිතුමාලා මේකට මැදිහත් වෙලා මේ සංශෝධනයේදී මේගොල්ලන්ට මේකට යම් කිසි දෙන්න තියෙන ඉතුරු මුදල් ටික දීලා මේ ගෙවල් ටික හදාගන්න කියලා. මේ ඇත්තටම මේ විපක්ෂය අද මන් දන්නේ ඇයි මෙතන නැත්තේ කියලා මේවට මේ උත්තර බඳින්න. ඇත්තටම ලැජ්ජයි මහජන නියෝජිතයෝ හැටියට මෙතන නැති එක ගැන. මොකද රජයේ මේ මහජනතාව වෙනුවෙන් කරන දෙයක් මේක. ඉතින් අපි මෙතන ඉන්න ඕනේ මේ මහජනතාව වෙනුවෙන් ඉන්න තැනක්. එහෙම නැතුව මේ අපි 225 දෙනෙක් වෙනුවෙන් ඉන්න තැනක් නෙමෙයි මේක. ඉතින් මන් දන්නේ ඇයි කියලා මේ අපේ මේ සමගි ජන බලවේගයේ කට්ටිය නැත්තේ මේ මෙතන. බොහොම ස්තුතියි.
සංශෝධන සහිත කාර්ය සභාව එකඟද? එන්දික
මේ සංශෝධනය තුළ එතුමිය යෝජනා කළේ අපි පැහැදිලිවම කියනවා මේ ඔබතුමිය ඇත්තටම මේ ප්‍රදේශයේ වැලියොය ඒ වගේම ඔය නාමල්ගම ඔය ඔය ඒ ඒ නාමල්ගම නන්දමිත්‍රගම හින්දා තමයි ඕකට සල්ලි ගියේ නැත්තේ. ඒක මම වගකීමෙන් කියනවා. ඕක සදා කියලා හරි නැත්තම් වෙන මොකක් හරි සයන්නෙනුයි ජයන්නෙනුයි නමක් තිබුණා නම් ඔය ගම සදා සොත්ති හැදිලා. හැබැයි ඒ නිසා මෙතුමිය කියනවා හරි අපි එක හෙව්වා මූලාසනේ මන්ත්‍රීතුමනි හොයලා පරීක්ෂා කරලා බැලුවා අපි මේ වෙද්දිත් මොකද ඕක උතුරු නැගෙනහිර යුද්ධෙන් අවතැන් වෙලා ඒ ගම්බිම් හැරලා දාලා ගිහිල්ලා ඉන්න වෙලාවේ 2009 න් පස්සේ ගරු අග්‍රාමාත්‍යතුමා ඒ ප්‍රදේශයේ ජනතාව පදිංචි කෙරෙව්වා. ඒ ප්‍රදේශයේ පදිංචි කරවද්දී తాවකාලිකව ඒ ජනතාවට ඉඩමේ අයිතිය ලබා දුන්නා. ඒ වගේම ආධාර කළා. නමුත් ඒ 14 විතර වෙද්දී ඒගොල්ලන් මේ පැවති රජය මේ ඉවත් වෙච්ච නිසා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි ඒ බාරගත්තු රජයේ බලාපොරොත්තුවක් දුන්නා අපි මේක හදනවා කියලා. හැබැයි හැදුවේ නැහැ. ණය දුන්නා. එහෙම නැත්තම් ණය ගිවිසුම් ගත කරා. රුපියල් 20,000-50,000 කිව්වා වගේ දුන්නා. මේක සිංහලද දමිළද කියලා ભેදයක් නැතුව. හැබැයි අපේ නිවාස අධිකාරී අපේ නිලධාරී ඉන්නවා. අපි ගිහිල්ලා පරීක්ෂා කරලා බලලා මේ වෙද්දිත් ඒ සියලු දෙනාට ලක්ෂ 3ක මුදලක් ලබා දෙන්න කටයුතු කරලා මේ වෙද්දි ලක්ෂ 2ක මුදලක් ලබා දීලා අවසానයි. ඒ නිසා ඉතුරු මුදලුත් අපි මේ වසර අවසාන වෙද්දි ලබා දෙන්න කටයුතු කරනවා. මොකද මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ගරු අග්‍රාමාත්‍යතුමා ඒ ගැන දන්න නිසා. ඒ වගේම අපිට එහෙම ප්‍රතිරූප නංව ගන්න ඕනේ නැහැ. එහෙනම් අපි ගිහිල්ලා ඕකේ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මෙතුමිය මගෙන් අද මේක ප්‍රශ්න කරන්නේ අපි ඔතන ගිහිල්ලා රැස්වීම් කරලා එහෙමත් නැත්නම් ලොකු මේ වේදිකා ගහලා ලොකු මාධ්‍ය සම්දර්ශන කරලා පුවත්පත්වල දාලා මං කියන්නම් මට මේක කියන්න ඕන මේ පුවත්පත් දැන්වීම සහ මේ විද්‍යුත් මාධ්‍ය වලට දැන්වීම වලට සහ මේ පුවරු සහ බැනර් සහ මේ සියල්ලට බිලියනයක් ලක්ෂ 10000කට වැඩි ගාණක් වියදම් කරලා මේක ඇත්තටම නෑ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමගේ ජාතික අපරාධයක්. ඔබතුමා අද මූලාසනයේ නොහිටියානම් ඔබතුමා අද මෙතන හිටියානම් මන්ත්‍රීවරයෙක් විදියට ඔබතුමාටත් තියෙනවා දඹදෙනිය ගැන ප්‍රශ්න කරන්න. ඔබතුමාටත් තියෙනවා කුරුණෑගල ගැන ප්‍රශ්න කරන්න. ඔබතුමාටත් තියෙනවා අලව්ව ගැන ප්‍රශ්න කරන්න. ඒ නිසා මේ ජනතාව බලාගෙන ඉන්නවා අද මේ විවාදේ. මොකද මේ ජනතාවගේ සමහරුන්ගේ අත්තිවාරම විතරයි. සමහරුන්ගේ උළුවස්ස විතරයි. සමහරුන්ගේ පොල්ලතු ටික බාගෙට තියෙන ගෙවල් වලට මේ රජය අර ගිය රජය තුල කරපු දේවල් අනාවරණය වෙයි මොකද්ද මේක හැදුරේ නැත්තේ කියලා. ඒ නිසා අපි දැන් කඩිනමින් ඒ කටයුතු කරනවා මන්ත්‍රීතුමිය. ඒ කටයුතු ටික ඔබතුමියලට ඒ ගම් ප්‍රදේශය කියලා ඔබතුමියලා උනන්දු වෙන එක ගැන අපි ස්තුතිවන්ත වෙනවා. අපි සමගි ජන බලවේගය කියන්න එපා ඔබතුමිය. ඒ පක්ෂයේ තියෙන ඔය තියෙන මේ ඔය තියෙන කලමනාකාරීත්වය දුර්වලකම හින්දා තමයි අපිත් එක්ක දැන් එකතු වෙලා කටයුතු කරන්නේ. අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමිය බාර ගන්න වගකීම අපි නිවාස අධිකාරී නිලධාරි දාලා ඒ කටයුතු අවසන් කරලා දෙන්න.
සංශෝධනයන් සහිතව කාර්යක සභා එකඟද?
එකයි.
සංශෝධනය පිළිබඳ පැහැදිලි කිරීමක්ද? ඉතාම කෙටි.
මේ සංශෝධනයට ඇතුළත් කරන්න මේ සංශෝධනයේ කතා කරන නිසා ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2015 2019 වෙනකොට නිවාස ව්‍යාපෘති 135ක් ආරම්භ කරලා තියෙනවා. මේ නිවාස ව්‍යාපෘති 135න් 36යි ජනතා ඉදිරිපත් කරලා තියෙන්නේ. 99ක් අද අතරමඟ මේ වගේ ඉඩම්වල ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මම ඇමතුමා ඉන්න නිසා විශේෂයෙන් මම ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව මේ සංශෝධනය කරනකොට. මොකද මේ මිනිස්සුන්ගේ ඉඩම් අරගෙන කැලේ කපලා මහ විනාශ කරලා දැන් මේ වෙනකොට ෆවුන්ඩේෂන් විතරක් දාලා නිවාස ව්‍යාපෘති 90ක්. හැබැයි මේ 135ම ගෙවල් 300ක්වත් නැහැ. හැබැයි අපි කියන්න ඕනේ 2020 අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 465ක් ජනතා ඉදිරියේ අපි පත් කරා. 2021 අපි මේ වෙනකොට නිවාස 365ක් ඉවර කරලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, එක රුපියලක් අපි ප්‍රචාරක වියදම් වෙනුවෙන් අපි වේදම් කළා නැහැ. අපේ ආණ්ඩුව ඒ සමග ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතිතුමනි. ප්‍රචාරක වියදම් රුපියලක් වේදම් කළා නැහැ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 465ක් අපි ජනතා ඉදිරියේ පත් කරා. අපි 2020 මේ වෙනකොට අවසන් කරලා තියෙනවා 2021 365ක් ගරු මුලාසුන ආරූඪ
මහත්මයා.
ඒක කියන්න ඕන. මොකද ඔබතුමාත් දැනුවත් අපේ සෝභිත හාමුදුරුව, අපේ නායක ස්වාමින් වහන්සේ, අපේ ඔය මන්ත්‍රීතුමා අපිට ඒ යෝජනාව ඔය දිස්ත්‍රික් මන්ත්‍රීවරු ගණනාවක් අනුරාධපුරයේ ගෙනාවා. සෝභිත හාමුදුරුවන්ගේ නම භාවිච්චි කරලා ඒ නම අවභාවිතා කරලා ගම්මානයක් පටන් ගත්තා. මේවා හරි ඛේදනීයයි. ඔබතුමා දන්නවා සෝභිත හාමුදුරුවෝ මේ ඒ වෙලාවේ 2015 මේ විප්ලවය කරන්න කොයි විදිහටද කූට ආකාරයෙන් මැදිහත් කරගත්තේ කියලා. උන්වහන්සේ මිය ගියේ අපවත් වුණේ ඔබතුමා දන්නවා ඒ වෙච්ච වැරද්ද. ඒ නිසා ඒ උන්වහන්සේගේ නම පාවිච්චි කරා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා. උන්වහන්සේගේ නම පාවිච්චි කරලා ගම්මානයක් පටන් ගත්තා. මුල්ගල විතරයි ඉන්දියානු ආධාර ඉල්ලුවා. ඒ වලින් ලැබෙන සල්ලි වලින් මේ වගේ පොත් ගැහුවා. මේ සදා සඳගිරිගම, සදා සෙත්ගම සොත්ති තමයි වෙන්න ඕනේ. ඒ නිසා මේ කරන තියෙන අපරාධ මේ පොත් ගහලා මේකේ ප්‍රාදේශීය ගමේ ඉන්න සාකා සමිතියේ මන්ත්‍රීවරයාගේ පින්තූරෙත් තියෙනවා. සාකා සමිතියේ සභාපතිගේ පින්තූරෙත් තියෙනවා. මේ වගේ මනංකල්පිත වැඩ කරේ. හැබැයි මන්ත්‍රීතුමා ඔබතුමා කියන වගේ නවත්තලා දාලා තියෙන ටික එකට අපි මුදල් අනුමත කරගත්තා. ඉන්දියානු මහ කොමසාරිස්වරයාට දැන්නුවා. ඉන්දියානු මහ කොමසාරිස්වරයා මුදල් ටික අපිට ලබා දුන්නා. ඒ මුදල් ප්‍රමාණවත් නැති නිසා මහ භාණ්ඩාගාරයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් ලබා දුන්නා. දැන් වැඩ ආරම්භ කරලා ඔබතුමා සාක්කි. ඒ වැඩ ආරම්භ කරලා අපි එහෙම බලස්සුදු බලය වෙනුවෙන් අවභාවිතා කරන්නේ. ඒ නිසා අපි සියලු දෙනාගේ උවමනාවන් වෙනුවෙන් මේ වෙදි වැඩ කටයුතු කරා. බොහොම ස්තුතියි.
සංශෝධන සහිතව කාර්ය සභාව එකඟද?
එකයි.
වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සීරිස 443 කාර්ය සභාව එකඟද?
එකයි.
සීරිස 291 කාර්ය සභාව එකඟද?
එකයි.
සංචාරක අමාත්‍යාංශය සීර්ස 159 කාර්ය සභාව එකඟද? සීර්ස 322 කාර්ය සභාව එකඟද? ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ශීර්ෂාංක 437 සංශෝධන ඉදිරිපත් කිරීම.
ගුවන් සේවා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පිටුව 43 පස්වෙනි පේළිය ඉවත් කර ඒවට පහත සඳහන් අයිතමය ආදේශ කළ යුතුය. මූලධන රුපියල් බිලියන 5යි මිලියන 507යි 10,000යි. ශීර්ෂ 437 ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පිටුව 43 නවවෙනි පේළිය ඉවත් කර ඒවට පහත සඳහන් අයිතමය ආදේශ කළ යුතුය. වැඩසටහන් 2 සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 5යි මිලියන 500යි. මෙම සංශෝධන අභිප්‍රාය වෙනුවෙන් අයවැය යෝජනා අංක 8 නව නිෂ්පාදන ආයෝජන කලාප යටතල පහසුකම් සැපයීම යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් බිලියන 5කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන සහිතව කාර්ය සභාව එකඟද? තමතුමා,
ගරු සභාපතිතුමනි, මේ සංශෝධනය පිළිබඳව
පැහැදිලි කිරීමක්
කරන්න ඕන. විශේෂයෙන්ම ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් විශාල අභියෝග සහිත කාලයක් තමයි අපිට මේ අමාත්‍යංශය බාරගන්න සිදු වුණේ. විශේෂයෙන්ම අපි දන්නවා සංචාරක කර්මාන්තයට වගේම ගුවන් සේවයට ඉතාමත් අසීරු කාලයක් තමයි පසුගිය වර්ෂ 2 තුල තිබුණේ. හැබැයි මේ ගුවන් සේවය සංචාර කර්මාන්තයේ දියුණුව ආරම්භ වෙන්න පටන් ගත්තේ 2009 වර්ෂයේදී. අපි දන්නවා සංචාර කර්මාන්තය දියුණු වෙන්න නම් රටේ යුද්ධයක් පවතින්න ඕනේ. අපි දන්නවා 2008 වර්ෂයට යනකොට 2009 වෙනකොට ලංකාවට සංචාරකයන් ආවේ 104කට ආසන්න ප්‍රමාණය. හැබැයි ඒක 2014 වෙනකොට මිලියන 1.5කට, එහෙම නැත්නම් 115කට ආසන්න ප්‍රමාණයක් රට සංචාරකයන් එන්න පටන් ගත්තා. මොකද ඒක ඇති වෙන්න හේතුව වුණේ එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාලා ආරක්ෂක ලේකම්තුමාලා රටේ රණවිරු එකතු වෙලා රටේ යුද්ධයක් තිබුණා. ඒ යුද්ධේ ජයග්‍රහණය කරලා රටට සාමය උදා වුණේ පස්සේ තමයි රටේ සංචාරක ව්‍යාපාරය දියුණු වෙන්න ගත්තේ. එතකම්ම රට තුල විශ්වාසයක් තිබුණේ නැහැ. ඊට පස්සේ 2012 වෙනකොට ලෝකේ ශ්‍රේණිගත කිරීම අපේ ලංකාව අංක 1 බවට සංචාර කර්මාන්තය පත් වෙන. 2014 වෙනකොටත් අපිට ඒ වගේ සම්මාන හම්බෙන්න ලක් වෙනවා. හැබැයි අවාසනාවකට සෑම වර්ෂයකම 120ක වර්ධනයක් තිබ්බ සංචාර කර්මාන්තය 2019 වෙනකොට ආපස්සට යන්න පටන් ගත්තා. සෑම අවුරුද්දකම 2-3 ක සංචාරකයන් ලංකාවට එන එක වැඩි වුණා. ඒකට අවශ්‍ය යටිපතුල පහසුකම් එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ තුලින් ඒ යටිතල පහසුකම් ටික දියුණු කරා. ගුවන්තොටුපළ වල අලුතෙන් නිර්මාණය කරා. මත්තල ගුවන්තොටුපළ හැදුවා. කටුනායක ගුවන්තොටුපළේ ඒ තිබ්බ පහසුකම් වැඩි කරන්න පටන් ගත්තා. රට තුලේ සංචාරකයන්ට ගමන් කරන්න පුළුවන් හයිවේ ටික හැදුණා. මාර්ග පද්ධතිය හැදුණා. යටිතල පහසුකම් ලංකාවේ කොහෙට ගියා? විදුලිය, වතුර, ඒ අවශ්‍ය යටිතල පහසුකම් ටික දියුණු කරන්න පටන් ගත්තා. මේ විදිහට සංචාරකයන් ආකර්ෂණය කරගන්න පුළුවන් ඒ ක්‍රමවේදය රට තුල නිර්මාණය වුණා. හැබැයි අවාසනාවට 2019 වෙනකොට පහසුකම් ප්‍රහාරයත් එක්ක මේ සංචාරක ව්‍යාපාරේ කඩාවට එන්න පටන් ගත්තා. 2019 රට තුල තිබේ විශ්වාසය පළුදු වෙන්න පටන් ගත්තා. 100ක වර්ධනයක් තිබ්බ සංචාර කර්මාන්තය 140කින් කඩාගෙන වැටෙන්නපත් වුණා. 140කින් පිටිපස්සට ගියා. හැබැයි එහෙම 140කින් පිටිපස්සට ගියපු සංචාර කර්මාන්තයට නැවත වතාවක් නව ජීවයක් දෙන්න පටන් ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා බවට පත් වුණාන් පස්සේ අග්‍රාමාත්‍යතුමාගේ පත්වීමත් එක්ක විශේෂයෙන්ම තීරණය කරනවා සංචාරක ව්‍යාපාරයේ තිබ්බ බදු ටික අයින් කළා. සංචාරක ව්‍යාපාරයේ බදු වලින් අයින් කරලා සංචාරක කර්මාන්තයට ආණ්ඩුවේ විශාල සහයෝගයක් ලබා දීලා නැවත සංචාරක කර්මාන්තේ පටන් ගත්තා. හැබැයි මාස කිහිපයයි යන්න වෙන්නේ ලෝකෙටම අර්බුදයක් වෙච්ච කොරෝනා අර්බුදයට මූණ දෙන්න වෙනවා. ඒ කොරෝනා අර්බුදයත් එක්ක ගුවන්තොටුපළවල් වහන්න වෙනවා. ඒ වගේම සංචාරකයන්ට අපේ දොරටු වහන්න සිදු වෙනවා. ඒකත් එක්ක අපි විශාල අර්බුදයකට එක පැත්තකින් ඒ සංචාරක කර්මාන්තයේ මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වුණා. ඒ ජීවිකාවට ප්‍රශ්නයක් වෙන්න ගත්තා. අනිත් පැත්තෙන් ලංකාවට ඩොලර් ලැබෙන ප්‍රධාන මාර්ගයක් ඇහිරෙන්න පටන් ගත්තා. අපි දන්නවා 2019 වෙනකොට සංචාරක කර්මාන්තය කියන්නේ ඩොලර් බිලියන 4.5 කර්මාන්තය. ඊළඟ ගුවන් සේවය ගත්තාත් එහෙම නැත්නම් නාවික එකතු වුණාම තවත් ඩොලර් බිලියන 1 කර්මාන්තය. මේ දෙක එකතු වුණාම සාමාන්‍යයෙන් අවුරුද්දක මේ දෙකෙන් විතරක් මේ අවුරුදු දෙක ඇතුළත ඩොලර් බිලියන 11ක් අපිට අයින් වෙලා තියෙනවා. අපි දන්නවා ආනයනය සහ අපනයනය අතර විශාල පරතරයක් තියෙන රටක් අපි. සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 9ක 10ක ආනයනය සහ අපනයනය අතර පරතරයක් තියෙනවා. මේව තියෙනකොට ඒ අවශ්‍ය ආනයනයට එහෙම නැත්නම් ලෝන් ටික ගෙවා ගන්න මේවට මුදල් ලැබුණේ එක්කෝ විදේශ ශ්‍රමිකයන්ගෙන් එහෙම නැත්නම් සංචාර කර්මාන්තේ. හැබැයි එහෙම සංචාර කර්මාන්තේ කඩාගෙන වැටිලා ලංකාවට ඩොලර් ටික එන එක නැවතුණා. ජනතාවගේ ප්‍රශ්න හොයලා බලන්න මේ ආණ්ඩුව මතක් කරේ නැහැ. විශේෂයෙන්ම අද ලෝකේ හතරවෙනියට වැක්සින් වැඩියෙන්ම ලබා දීපු රටවවට ලංකාවපත් වෙලා තියෙනවා. වැක්සින් ලබා දෙන්න පුළුවන් පුද්ගලයන්ගේ 98%කට වැක්සින් එකක් හෝ ලබා දීපු රටවවට ලංකාවපත් වෙලා තියෙනවා. ඒ වගේම බූස්ට් එකක් දෙන්න අපි පටන් ගෙන තියෙනවා. අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. විශේෂයෙන් ගත්තම මේ ඩොලර් නැති වුණා කියලා ජනතාව ජීවත් වීමේ අයිතිය. ඒ වෙනුවෙන් අවශ්‍ය වැක්සින් ටික ගෙනාව. ගිය සතියේ ෆයිසර් වැක්සින් 115ක් ලංකාවට ආවා. ඊයේ දිනේ තවත් 115ක් ආවා. දිගටම අවශ්‍ය බෙහෙත් ටික ලංකාවට ගේනවා. අවශ්‍ය වැක්සින් ටික ලංකාවට ගේනවා. ඩොලර් ප්‍රශ්න තිබුණා කියලා කවදාවත් ජනතාවගේ ප්‍රශ්න අනුමත කරේ නැහැ. ජීවත් වීමේ අයිතිය තහවුරු කරලා තියෙනවා විශේෂයෙන්ම මේ රජයේ විසින්. ඒකත් එක්ක තමයි නැවත වතාවක් සංචාරක ව්‍යාපාරයට නැවුම් ආරම්භයක් ලබා දීලා තියෙන්නේ. විශේෂයෙන්ම නැවත වතාවක් ගුවන් සේවය. අපි විශේෂයෙන්ම මේ අවුරුදු දෙක කාලය තුල අපි වැඩි වශයෙන්ම බැලුවේ යටිතල පහසුකම් දියුණු කරා. සංචාරකයන් එන්නේ නැත්නම් ඒ වගේම අපිට රට විවෘත කරගන්න බැරි වෙනකොට අපි වැඩියෙන්ම අවධානය යොමු කරේ යටිතල පහසුකම් දියුණු කරා. හැබැයි මේ සංවර්ධනය මේ යටිතල පහසුකම් දියුණුව අද වෙන්න ඕන දෙයක් නෙමෙයි. මේක 2014 දී වෙන්න ඕන දෙයක්. විශේෂයෙන්ම ලංකාවේ ගුවන්තොටුපළවල් වල මිලියන 6යි. මිලියන 6ක් ධාරිතාව තියෙන තැන මිලියන 11කට ප්‍රමාණයක් ආපු රටක් තමයි තිබුණේ. හැබැයි එහෙම ගුවන්තොටුපළක් තිබුණේ කටුනායක ගුවන්තොටුපළ. හැබැයි ඒ වෙනුවට 2014 දීම දෙවන පර්යන්තය හදලා ඒප්‍රන් එක හදලා පාගින් පාසුකම් 23 ඉඳන් අනිත් පැත්තේ 26 ඉඳන් 49 දක්වා වැඩි කරගන්න. අනිත් පැත්තෙන් විශේෂයෙන්ම මිලියන 6ක් වෙච්ච ධාරිතාව මිලියන 15කට වැඩි කරගන්න ජපානයේ සමග සාකච්ඡා කරලා ඒ වගේම ජයිකා ආයතනයත් එක්ක සාකච්ඡා කරලා ඉතාමත් අඩු පොලියට 0.1ක් වැනි අඩු පොලියකට ලෝන් එකක් ලබා ගන්න ඒ වගේම ඒ පහසුකම් ලබා ගන්න සාකච්ඡා කරලා අත්සන් කළ තිබුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ. හැබැයි අවාසනාවට වහල වෙනස් කරන්න ඕන කියලා මේව 2019 වෙනකන් කල් දැම්. 2019 වෙනකන් කල් දැම්. 2017 ඉවර වෙන්න තිබ්බ සංවර්ධන ව්‍යාපෘති 2019 වෙනකනුත් ආරම්භ කරෙත් නැහැ. මේව එක ව්‍යාපෘතියකින් විතර මේ ටර්මිනල් ටික හදලා තිබුණා නම් අපේ සංචාරකයන් එන ප්‍රමාණය අපිට වැඩි කරගන්න තිබුණා. අපිට ලබා දෙන පහසුකම් වැඩි කරගන්න තිබුණා. එහෙම වුණා නම් අවම වශයෙන් මේ අවුරුදු දෙක මේක 2017 ඉවර වුණා නම් බිලියන 50ක්වත් තවත් කෝටි 5000ක් අපිට මේක අපේ ආර්ථිකයට එකතු කරගන්න තිබුණා. මේ ඒප්‍රන් ඒව හදලා තිබුණා නම් අපි දැක්කා විශේෂයෙන්ම කොරෝනා තත්ත්වයත් එක්ක ලෝකෙට තිබ්බ විශේෂ ප්‍රශ්නයක් තමයි ගුවන් සමාගම් වලට ගුවන් යානා කොහෙද නවත්තන්නේ කියලා. මොකද ගුවන් යානා වලින් පැය 24 න් පැය 18 කට ආසන්න ප්‍රමාණයක් විතරම ගුවන් යානා තියෙන අහසේ. ඒකින්ද උන්ට නවත්ීමේ පහසුකම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි කොරෝනා තත්ත්වයත් එක්ක පාකින් ප්‍රශ්නයක් විශාල වශයෙන් ආවා. එදා ඒ පාකින් එක ඉවර කළා තිබුණා නම් අපිට විශාල ආදායමක් අපිට ලබා ගැනීමේ හැකියාව තිබුණා. ලේසියෙන් අවුරුද්දකට බිලියන 4-5ක් හොයා ගැනීමේ හැකියාව තිබුණා. හැබැයි ඒක කල් ගියා. හැබැයි දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා නැවතත් ඒක විවෘත කළා තියෙනවා. ක්‍රමානුකූලව රටේ සංවර්ධනයේ අරගෙන යනවා. එදා මත්තල ගුවන්තොටුපළ වීග වඩාවක් කරා. රටේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ
හැදුවම සංකාන ගරුවමතු
කරුසවතු මේ පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. විශේෂයෙන්ම මේ සංශෝධනය ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕන. ඒ වීග වඩාවක් කරපු ඒ ගුවන්තොටුපළට අද ගුවන් සමාගම 23ක් එන බවට පත් වෙලා තියෙනවා. අද එදා යහපාලන ආණ්ඩුවට බැරි වෙච්ච සංවර්ධනයේ ඒ සංචාරකයන් ගුවන් සේවයේ අද ගේන් මේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අපි මේ සංශෝධනය ගැන කතා කරොත් විශේෂයෙන්ම ලංකාවට ඩොලර් ගේන විශේෂයෙන්ම ලංකාවේ හැමදාම සිදුවුනේ අපේ තියෙන සම්පත් හැමදේම අපිට හොඳම දේවල් තමයි තියෙන්නේ. කුරුඳු ගත්තත් හොඳම දේවල් තියෙන්නේ. කෘෂිකර්ම භාණ්ඩ ගත්තත් ලෝකේ හොඳම දේවල් තියෙන්නේ. හැමදේම ගත්තම හොඳම දේවල් තියෙන්නේ. සීෆුඩ් ගත්තත් එහෙමයි. මේ හොඳම දේවල් තිබුණත් අපි ඒවා අපනයනය කරනකොට තවත් රටකට යවලා වැලියු ඇඩ් කරලා තමයි වෙන රටකට යවන්නේ. ඒකෙන් අපිට ලැබෙන්න තියෙන ඩොලර් ආදායම විශාල ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. ඒ හින්දා මේසරේ අයවැයෙන් විශේෂයෙන්ම ගරු බුදල්ල මාත්‍යතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා වැඩි අවධානයක් යොමු කළා තියෙනවා ලංකාවේ ඇතුළෙම මේව නිෂ්පාදනය කළා රටින් පිටරට යවන්න. විශේෂයෙන් අපි ලංකාවේ ඇතුළේ අපනයන කලාප මේ වෙද්දි තියෙන 14කට ආසන්න ප්‍රමාණයක්. හැබැයි මේ අවුරුද්ද තුල සාමාන්‍යයෙන් සමහර අමාත්‍යංශ වලට මුදල් අඩු වුණා. මේසරි ඉල්ලපු සියලුම මුදල් ටික බිලියන 5ක මුදලම මේ අපනයන කටයුතු දිනු කරන්න සදා ලැබිලා තියෙනවා. ඒ තියෙන අපනයන කලාප 14ට අමතරව තව අපනයන කලාප 11ක් හදලා කෘෂිකර්මාන්තයට, ධීවර කර්මාන්තයට, ඒ වගේ ඉලෙක්ට්‍රොනික්ස්, IT මේ සියලුම දේවල් පදනම් කරගෙන මේවා වැඩි දියුණු කරලා අපේ රටට අපනයන දියුණු කරලා ඩොලර් වෙන මාර්ගයක් හදන්න බවට පත් කළා තියෙන මට විනාඩියක් ලබා දෙන්න සවතුම මම ඉවර කරනවා. විශේෂයෙන්ම එවැනි තත්ත්වයක් පත් කරලා තියෙනවා. අද විශේෂයෙන්ම මේ වගේම ස්තුතිවන්ත වෙන්න ඕන මේ අවස්ථාවේදී. විශේෂයෙන්ම අද අමාත්‍යංශ කාර්ය මණ්ඩලයට ප්‍රසන්න රන්තුංග අමාත්‍යතුමාට, ඒ වගේම ගරු ජනාධිපතිතුමාට, අග්‍රාමාත්‍යතුමාට, ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම තාක්ෂණය ඩිජිටලයිස් කරන්න සහයෝග ලබා දෙන නාම රාජපක්ෂ මැතිතුමාට, ඒ වගේම අමාත්‍යංශ ලේකම්තුමා, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමා, මේ නිලධාරී මණ්ඩලය, විශේෂයෙන්ම මේක පැය 8ක් 10ක් වැඩ කරන අමාත්‍යංශයන් නෙවෙයි, සමහරවිට පැය 24ක් වැඩ කරන්න වෙනවා සභාපතිතුමාලා, ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩල පූර්ණ කාලී විශාල කැපකිරීමක් කරලා වැඩ කරනවා. ඒ සියලුම දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කනගාටුව ප්‍රකාශ කරනවා අද විපක්ෂයට මේ හොඳ අවස්ථාවක් තිබුණා අද ඇවිල්ලා කතා කරන්න. විශේෂයෙන්ම අද දිනේ විතරක් ඇයි මොවුන් එන්නේ නැත්තේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. හෙට දිනේ ආවොත් ඒකෙන් කියවෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අයවැය, එහෙම නැත්නම් ඒක මගහරින්න කරපු දෙයක් කියලා අද මුළු රටම බලාගෙන ඉන්නවා. ඒ හින්දා බොරු හේතු හදන්න නැතුව විපක්ෂයේ තමන්ගේ කාර්යභාරය ඉටු කරන්න කියලා ඉල්ලගන්නකම අවසාන වශයෙන් අද නැවත වතාවක් මේ පාර්ලිමේන්තුව තුල ප්‍රජාතන්ත්‍රවාදී නැවත වතාවක් තහවුරු කළ තියෙන විශේෂයෙන්ම විපක්ෂ මන්ත්‍රීවරයෙක් අවස්ථාව ඉල්ලද්දී සභානායකතුමාම මැදිහත් වෙලා ඉල්ලීම කරනවා ඔහුට කතා කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා. ඒක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය. මේ නියම ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙද්දිත් පාර්ලිමේන්තුවේ මගහැරලා යන්නේ කැන්ටිමේ විශේෂ ආරක්ෂාවක් තියනවද, එහෙම නැත්නම් පාර්ලිමේන්තු සභාගමේ නැති ආරක්ෂාව කැන්ටිමට ලැබුණේ කොහොමද කියලා අද අපි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අහන්න කැමති. බොහොම ස්තුතියි.
ස්තුතියි මතු. සංශෝධන සහිතව කාර්යක සභාව එකඟද?
පොඩි පැහැදිලි කිරීමක් මේ විෂය
මට ගරු
මහන්සිලා මන්ත්‍රීතුමනි
සංශෝධන සම්බන්ධ පැහැදිලි කිරීමක්
සඳහා ඒකම මම කියන්න ඕන. ඇත්තටම
පැහැදිලි කිරීමක් සඳහාද?
එහෙමයි. ඒක මට පොඩි ස්තුතියක් කරන්න ඕන ගරු සභාපතිතුමනි. මොකද අපේ අමාත්‍යංශ සංශෝධනත් එක්කම සම්මත වුණාත් මේ වෙලාවේ මම හිතන්නේ අපිට වගකීමක් තියෙනවා අලුත් රාජ්‍ය අමාත්‍යංශයක් හැටියට. අඩුම ගානේ අපේ කාර්ය මණ්ඩලට අපි ස්තුතියක් කරන්න. ඉතින් මම ඉතාම කෙටි වේලාවක් ඉල්ලනවා ඔබතුමාගෙන්. ඇත්තටම ඔබතුමා දන්නවා අපි අතිගරු ජනාධිපතිතුමාගේ නියමයේ පරිදි අපි අලුත් අමාත්‍යංශයක් හැටියට තමයි මේ අවුරුද්දේ ජූලි මාසෙ ස්ථාපිත කරේ.
ගරු අමාත්‍යතුමා, අපි 12 මාර්ට අවසන් කරන්න අවශ්‍ය නිසා කෙටියෙන් ඔබතුමාගේ අදහස.
ඔව් 12 මාර්ට ඉවර කරන්න හරි.
කෙටියෙන් ඔබතුමාගේ පැහැදිලි කිරීම.
ඔව්. 12 මාර්ට වෙනකොට මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි.
ගරු ප්‍රසන්න අමාත්‍යතුමා.
හරි එහෙමනම් මම හිතා මම එනම් මම මම
ඔබතුමාගේ
කෙටියෙන් පොදුවේ මම හිතන්නේ ඇත්තටම අපි අපේ බලවත් අප්‍රසාදය පළ කරන අපේ විපක්ෂයේ වැඩපිළිවෙල පිළිබඳව ඒ වගේ මම හිතන්නේ මම ස්තුතිවන්ත වෙනවා අපි ලොකු මූල්‍ය ප්‍රගතියක් අරගෙන තියෙනවා ගරු අගමැතිතුමා ඇතුළු කැබිනට් අමාත්‍යංශයත් ඒ වගේම මගේ රාජ්‍ය අමාත්‍යංශය ඇතුළු අපේ සියලුම ප්‍රධාන ආයතන තුනක් තියෙනවා ඒ ආයතන තුන නිලධාරින්ගේ උදව්ව ඇතුව ඉතින් ඒ සම්බන්ධයෙන් සියලු දෙනාට අපේ ස්තුතිය උද කරන ගමන් විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැකීමේ වැඩපිළිවෙල තුල පරිසරය ආරක්ෂා කරන්න අපිට ලොකු වගකීමක් තියෙනවා අපේ රාජ්‍ය අමාත්‍යංශයට එතනදී ගරු බැසිල් රාජපක්ෂ මහත්තුමා මුදල් අමාත්‍යවරයා හැටියට අපිට ලබන අවුරුද්දේ ඒ මුදල් ප්‍රමාණය වෙන් කළ දීම පිළිබඳව මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මගේ අදහස් දැක්වීම අවසන්
කරනවා මූලාසන මන්ත්‍රීතුමනි
ඔබතුමාට මේ සංශෝධන සම්බන්ධ පැහැදිලි
කිරීමක් කරන්න මොකද මේ ගුවන් සේවා පැවැත්ම තියෙන්නේ සංචාරක ව්‍යාපාරය හරහා. හැබැයි මම අද කනගාටු වෙනවා මොකද අයවැය විවාදයක වගකීම තියෙන්නේ විපක්ෂයට. විපක්ෂයේ මාධ්‍ය තුල ගිහිලා නොයෙක් නොයෙක් දේවල් සංචාරක ව්‍යාපාරයේ යැපෙන මිලියන 3ක් ජනතාව වෙනුවෙන් ඒගොල්ලන්ගේ දේශපාලන අභිප්‍රාය ඉටු කරන්න කටයුතු කරත් ඒ අයගේ වගකීම අද පැහැරලා තියෙනවා. සංචාරක ශේෂ්ත්‍රය තුල ඒ අය මේ පහුගිය අවුරුදු 3 කාල සීමාව තුල වැටිච්ච වැටිල්ල නැවත ගොඩනගන්න නම් ඒ අයට මෙතනට ඇවිල්ලා විපක්ෂයේ වගකීම ඉටු කරන් තිබ්බා. නමුත් ඒ අය අපි මීට වඩා අභියෝග වලට පෞගිය කාලේ යහපාලන ආණ්ඩුව මුණ දුන්නා විපක්ෂයේදී. හැබැයි අපි රටේ ජනතාව වෙනුවෙන් පෙනී ඉඳලා අපේ වගකීම ඉටුකම් ඉටු කරා ඒක නොකිරීම ගැන අපි කනගාටු වෙනවා පළමුවෙන්. ඒ වගේම මූලස්සනාරට මන්ත්‍රීතුමනි අද ලොකුම අභියෝගය තියෙන්නේ අද මේ කතා කරන සංශෝධන ගෙනාපු වෛශිෂ්ට්‍ය වලට. මොකද ගුවන් සේවාව පෞගිය අවුරුදු 3ේම කඩන් වැටුණා. සංචාරකව හිටියේ නැහැ. ඒ එහෙමනම් සංචාරක ව්‍යාපාරය පිළිබඳවත් වැඩි අවධානයක් රට අපි යොමු කරලා තියෙනවා. හේතුව සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න පැලස්තර දාලා හරියන්නේ නැහැ. පොඩි පොඩි දීමනා දීවල හරියන්නේ නැහැ මේ පවතින තත්ත්වය තුළ. අපි එච්ච පළමුවෙන්ම රජයක් හැටියට සිදු කරේ රටේ සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක් ඇති කරන්න එන්නත් කරනේ ලබා දීමේ වැඩපිළිවෙල අපි මුලින්ම දියත් කරා. මේ වෙනකොට මේ රටේ ජනගහනයෙන් 65%කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් කරණය කරලා සංචාරකින්ට මේ රටට එන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරන්න රටේ ජනාධිපතිවරයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කටයුතු කරා. ඒක අපි මේ කලාපයේ තියෙන අනෙක් රටවල් දිහා බලපුවාම අපි ගොඩාක් ඉස්සරහින් එන්නත් කරණය ගැන ඉන්නවා. ඒ වගේම අපිට ඈත ඉතිහාසයක් තියෙන්නේ මේ රට ගැන මිනි මරුවන්ගේ දේශයක් හැටියට තමයි ඉතිහාසය වුණේ. මේ යුද්ධයත් එක්ක ඒ තත්ත්වය තිබුණා මූලාසනාරුද මන්ත්‍රීතුමනි. ඒ කාල සීමාව යුද්ධය ඒ වගේම කළු ජූලිය 88-89 අපිට මතකයි. සංචාරක වෙන කලාපයක් තිබුණ නැහැ. යුද්ධයේදී සෙන්ට්‍රල් බැංකුවට ගහනකොට මහ බැංකුවට ගහනකොට විශාල සංචාරක ප්‍රමාණයක් එදා මිය ගියා. එදා එල්ටීටී සංවිධානයත් එක්ක ඒ කටයුතු සිද්ධ වුණා. ඒ වගේම කළු ජූලිය වෙලාවේදී මේ රටේ හිටපු සංචාරක ඒක දැක්කා. ඒ වගේම 88-89 භීෂණ කාලයේදී මේ රටේ පාරවක් පාරක් ගානේ ටයර් සෑයවල් තිබුණා. අද පකිස්තානයේ අපේ ශ්‍රී ලාංකික සේවකයෙක් මිය ගියාම ඒ ටයර් සෑල පුච්චනකොට මුළු රටම අද කම්පා වෙලා තියෙනවා. හැබැයි භීෂණ කාලේ 88-89 මහ පාරවල් වල මේව තිබුණා. එතකොට සංචාරක මේ රටට ආවේ නැහැ. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ ආගමික ස්ථානවලට පස්සේ ඒ අය ඉලක්ක කරේ අපේ සංචාරක හෝටල්. ඒ නිසාත් සංචාරකයා වෙන. එහෙමනම් අපේ රටේ ඉතිහාසයේ නිවැරදි තැනට ගෙනියන්න මට විනාඩි දෙකක් දෙන්න මේක පැහැදිලි කිරීම මෙතනට.
විනාඩි දෙකක් අමාරුයි කරේම තෝ එක විනාඩියක් ගන්න.
අපි එක විනාඩියක්. අපි ඉල්ලීමක් කරන්නේ
සභාවේ කටයුතු තියෙන තව.
අපි යෝජනා කරන්නේ අපි ඒ නිසා අපි ග්ලෝබල් ප්‍රොමෝෂන් වැඩසටහනක් කරලා මේ ගුවන් සේවා හා සංචාරක ව්‍යාපාරය ගහයි පොත්තයි වගේ මේ දෙක ගැන කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම ඔබතුමා කාලය පිළිබඳව තියෙන නිසා මම මේ මගේ මේ කරුණු කාරණා ටික සභාගත කරන ඇමුණුම් සමගම මම එක ඉල්ලීමක් කරනවා මේ මූලාසන මන්ත්‍රීතුමනි අපේ සංචාරක අපේ මුදල් ඇමතුමාගෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශයේ 1000ක් තැනක සංචාරක ව්‍යාපාරය ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම මුදල් ඇමතිතුමා මේ සංචාරක ශේෂ්ඨිය සම්බන්ධව කටයුතු කරපු කෙනෙක්. එතුමාගේ කාලය තමයි පහුගිය අවුරුද්දේ කාල සීමාව තුළ ග්ලෝබල් කැම්පේන් එකක් කරලා රට ඉහළ තැනකට තැබුවේ. ඒ නිසා අද මේ සංචාරක ශේෂ්ඨිය ඉන්න අය එක ඉල්ලීමක් කරනවා. ඒ එකක් තමයි පළාත් පාලන ආයතන වලින් අය කරන 1%ක බද්ද ඉවත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම විදුලි බිල අනෙකුත් කර්මාන්ත වලින් අය කරන මිලට සමාන කරන්නත් මේවර අයවෙන් හඳුන්වා දෙන 2.5% සමාජ ආරක්ෂක බද්දට අවම වශයෙන් අවුරුදු දෙක කාලයක් ලබා දෙන්න
කියලා
කරලා තියෙනවා. ඒක අපි මුදල්කට යොමු කරන අතර පළාත් පාලන බද්ද පිළිබඳවත් විදුලි බිල පිළිබඳවත් මේ වෙනකොට කැපෙන පත්‍රිකාවක් අපි හදලා තියෙනවා. ඒ නිසා මම මේ කරුණු කාරණා ටික සභාගත කරමින් මම ඉල්ලීමක් කරනවා විපක්ෂයෙන් යුතුකම් හා වගකීම් ඉටු කරන්න කටයුතු කරන්න. හෙට දවසේ විතරක් නෙමෙයි අනිද්දා ආවත් අපිට පැහැදිලි වෙනවා මේ අද දවසේ දිනේ මග හරින්න ගත්ත උපක්‍රම
තමයි මම දකින්නේ. බොහොම ස්තුතියි ගරු ඇමතිතුමා. සංශෝධන සහිතව කාර්යසභා එකඟද?
එකඟයි.
පාර්ලිමේන්තුවේ යළි රැස්වේ. අද දින ශීර්ෂ 123, 415, 417 සහ 437 සංශෝධන සහිතවද ශීර්ෂ 159, 291, 309, 310, 311, 322, 411 සහ 443 සංශෝධන සහිතවද රහිතවද කාර්ක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. අද දින න්‍යාය පත්‍ර අංක 2 සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග සභාව එකඟද? සභාව කල් තැබීම.
සභාපතිතුමනි, දෙසැම්බර් මාස 7 දින පෙරවරු 9:30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුයි යෝජනා කරනවා.
ඒ අනුව දෙසැම්බර් මාස 7 දින පෙරවරු 9:30 දක්වා සභාව කල් තැබේ.